මත්‍රව්‍ය පිළිබඳව ලෝකයේ ප්‍රතිපත්ති සාකච්ඡා කිරීම සඳහා විශේෂ සමුළුවක් පැවැත්වුණා පසුගිය දා මෙල්බර්න් නුවරදී. මේට රටවල් ගණනකින් සාමාජිකයන් සහභාගී වුණා. ඉතින් මෙහි ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට සහභාගී වුණේ ශ්‍රී ලංකා මත්‍රව්‍ය නිවාරණ සංගමයේ ලේකම් සහ රාජ්‍ය නවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් ශාක්‍ය නානායක්කර මහතා. ඉතින් මේ සමුළුව සඳහා සහභාගී වීමට මෙල්බර්න් නුවරට පැමිණ සිටින අතරේ අපි ඔහු සමග SBS සිංහල වැඩසටහනට කතා බහ කරන්නට අවස්ථාව ලබා ගත්තා. මේ මත්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල පිළිබඳව සහ රාජ්‍ය නවන සංවිධාන ලේකම් කාර්යාලයේ කාර්ය පිළිබඳව ටිකක් කරුණු දැනගන්න. නානායක්කර මහත්මයා, අපි ඔබ ආයුබෝවන් කියලා මුලින්ම පිළිගන්නවා SBS සිංහල වැඩසටහනට.
ආයුබෝවන්.
ලෝකයේ මත්‍රව්‍ය පිළිබඳ ප්‍රතිපත්ති පිළිබඳව මේ ඔස්ට්‍රේලියාව තුර පැවැත්වුණු සමුළුව පිළිබඳ මම මුලින්ම කැමති දැනගන්න ඔබ මේ ඔස්ට්‍රේලියාවට පැමිණීමේ කාරණය පිළිබඳවත්.
අතොෂෙම්ම ජාත්‍යන්තර සංවිධාන කීපයක් එකට එකතු වෙලා මෙහි තිබුණා මත්ද්‍රව්‍ය ගැන, විශේෂම මද්‍යසාර පිළිබඳව, ඒකෙන් එන ගැටලු පිළිබඳව ලෝකයේ අවධානය දැන් යොමු වෙලා තියෙනවා. ඒ වගේම තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ගවේෂණ කරන අය, ඊට අමතරව ඒක සම්බන්ධයෙන් ප්‍රායෝගික නිවාරණ වැඩසටහන් වල යෙදෙන අය, රටවල් 30-40ක කණ්ඩායමක් එකතු වෙලා අවුරුදු දෙකෙන් දෙකට වැඩසටහනක් තියෙනවා. ඒකේ මෙවර වැඩසටහන තිබුණේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර තමයි හමුවීම සිදු වුණේ. ඒ සඳහා තමයි ප්‍රධාන වශයෙන්ම පැමිණියේ. ඒකේ කොටස් දෙකක්, එකක් තමයි රජයේ පැත්තෙන් සිවිල් සංවිධාන පැත්තෙන් නියෝජනය කරමින්, මොකද තව අවුරුදු දෙකෙන් පක්ෂ එක තියෙන ශ්‍රී ලංකාවේ, ඊට අමතරව සිවිල් සංවිධාන හැටියටත් නියෝජනය කරමින් තමයි ඒකට සහභාගී වෙන්නේ.
ඔව්, දැන් මේ මත්ද්‍රව්‍ය සහ මත්පැන් ගැන කතා කරනකොට මම කැමතියි ඔබෙන් දැනගන්න ශ්‍රී ලංකාවේ මේ පිළිබඳව දැනට තිබෙන තත්ත්වය ගැන ඔබේ අදහස කොහොමද?
ඔව්, ලංකාව මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගත්තොත් ලෝකයේ මේ වැඩපිළිවෙල ඉතාමත්ම හොඳින් යන රටක් හැටියට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම දුම්පානය පිළිබඳව පහුගිය අවුරුදු 20 ගත්තොත් ලංකාවේ අඩුවීමක් සම්පූර්ණයෙන්ම දකින්න ලැබෙනවා. නමුත් බොහෝ ආසියානු රටවල් වල දුම්පානය වැඩි වෙමින් යන ලකුණු තමයි පෙනෙන්නේ. නමුත් ශ්‍රී ලංකාව එක උදාහරණයක්. මේක ක්‍රමයෙන් අඩුවෙමින් යන. ඒකේ ප්‍රධාන හේතුවක් තමයි මේ ජනතාව අතර ආකල්පමය වෙනස. ඉස්සර ගෙවල් ඇතුලේ මැදසාලේ සිකරක් බීපු කාලයක් ලංකාවේ තිබුණා. පහුගිය අවුරුදු 20 දක්වා ආවහම අපිට පේනවා ගෙවල් වල දැන් අලු බඳුන් නැහැ. ඒ වගේම තමයි ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනම් වෙලා තියෙනවා. ඊට අමතරව පුද්ගලික වශයෙන් ගත්තත් මිනිස්සු අතර මේ පිළිබඳව මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියන පණිවිඩය තියෙනවා. ඒ නිසා ඒක හොඳ ප්‍රවණතාවයක්. ලංකාවේ පෞද්ගලික අවුරුදු 20 ගත්තොත් දුම්පානය ක්‍රමයෙන් අඩුවෙමින් යනවා. මද්‍යසාර භාවිතය ගත්තොත් අපිට පේනවා සැර බීම වර්ග ක්‍රමයෙන් අඩු වෙනවා. නමුත් බියර් භාවිතය ගත්තොත් එක්තරා මට්ටමක තියෙනවා. නමුත් රටේ ජනගහන වර්ධනයත් එක්ක සාපේක්ෂව ගත්තොත් ඒක ලොකු වර්ධනයක් කියලා කියන්න අමාරුයි. නමුත් එතන අපිට ගැටලුවක් අපි දකින්න ලැබෙනවා. මත්ද්‍රව්‍ය ගැටලුව ගත්තොත් අපි දැන් දැනට සලකන්නේ අපි මේ ගැටලුවට පාත්‍ර වෙච්ච අය 70,000ක් විතර ලංකාවේ ඉන්නවා කියලා. ඒගොල්ලන්ව පුනරුත්ථාපනය කිරීමත්, අලුතෙන් මේකට යොමු වෙන්න ඉන්න අය ඉන්නවා නම් ඔවුන්ව වළක්වා ගැනීමත් කියන කාරණාවත් මේ යටතේ තියෙන ප්‍රධානම එකක්.
ඔව්, ඇත්තටම මං හිතන්නේ වර්ධනයක් දක්නට ලැබුණත් ලංකාව සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම හොඳ තත්ත්වයකට පැමිණලා නැහැ නේද? මොකද මම ළඟදී අහන්නට ලැබුණ මේ සියදිවි විහාන කර ගැනීම සහ මේ මද්‍යසාර සහ මං හිතන මත් පැන් භාවිතයත් ඒට සම්බන්ධ කියලා. දැන් මොන වගේ දේවල් ඇත්තටම ක්‍රියාත්මක කරන්න ඕනේ ශ්‍රී ලංකාව තුළ ආකල්පම වෙනස ඇති කරන්න?
ඒක හොඳමත්ම හොඳ ප්‍රශ්නයක්. අපි විශේෂයෙන්ම ලංකාවට ආවේනික වෙච්ච විශේෂයෙන්ම නිවාරණ වැඩසටහන් කීපයක් සටහන් කරලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මද්‍යසාර භාවිතය ගත්තත්, මද්‍යසාර භාවිතය පිළිබඳව අපි වර්තමාන විද්‍යාත්මක තොරතුරුත් තියෙන්නේ. අතවශයෙන් මේක කෙනෙක් එක අවපීඩකයක්. නමුත් ඒක භාවිතා කරාම මිනිස්සු හැසිරෙන්නේ ඒකේ රසායනික බලපෑම අනුව නෙමෙයි, ඉගෙන ගත්ත දේ අනුවයි. ඉතින් විශේෂයෙන්ම ගත්තොත් දැන් අපේ අතර මතයක් තියෙනවා මේ මද්දසාර භාවිතා කරාම කරන කින් දේවල් දන්නේ නැහැ, ඒගොල්ලෝ මොනවා කරනවද කියලා දන්නේ නැහැ කියලා. නමුත් අපි ප්‍රජාවත් එක්ක වැඩ කටයුතු කරනකොට දැන් බොහොම පහසුවෙන්ම ඒක අවබෝධ කරගන්න පුළුවන්. කොච්චර මද්දසාර භාවිතා කළත් එයා කරන කියන දේවල් ඉතාමත්ම හොඳින් දන්නවා කියලා. නිදසුනක් හැටියට ගත්තොත් කොහේ බීලා හිටියත් ගෙදර එන්න දන්නවා පාර හොයාගෙන බොහොම ලස්සනට. මේ වගේ දේවල් ගත්තොත් අපිට පේනවා මේක බොහොම දැනගෙන කරන්න කියලා. එතකොට දැන් අපි දැකලා තියෙනවා ප්‍රජාවල් වල මේ අවබෝධය දියුණු වෙනකොට මිනිස්සු ප්‍රශ්න කරන්න පටන් ගන්න. මේවා දැනගෙන කරන්නේ අපි දැන් වාට සමාව දෙන්නේ නැහැ කියන පදනම ආවම අපිට පේනවා පෞද්ගල දශකය තුළ මද්දසාර භාවිත කරදර ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් යනවා. ඉතින් එම නිසා ඒ ගැන අපි විශේෂයෙන්ම ලොකු දියුණුවක් ලංකාවේ තියෙනවා. ඒ වගේම තමයි මේ ළඟදි ලංකාවේ ක්‍රියාත්මක වන නාටාපනත, ඒ කියන්නේ දුම්කොළහ මද්දසාර අධිකාරියක් තියෙනවා. විකිණීම ගත්තොත් එහෙම අවුරුදු 21කින් පහළ කෙනෙකුට දුම්වැටියෝ මද්දසාර අලෙවි කරන්න තහනම්. ඒක කළොත් ඒක අලෙවි කරන කෙනා ඒ සම්බන්ධයෙන් දඬුවම් විඳින්ද වෙනවා. ඊට අමතරව ලංකාවේ සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි ප්‍රචාර, වෙළඳ ප්‍රචාරය තහනම්. ඒක දුම්වැටි හා මද්දසාර කියන කාරණා දෙකේම ගත්තොත් වෙළඳ ප්‍රචාර තහනම්.
එතකොට මට තවත් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඔබ ඕස්ට්‍රේලියාවේ සහභාගී වුණ ඒ වැඩසටහන, දැන් ඔබ කිව්වා ඊළඟට ශ්‍රී ලංකාව පැවැත්වෙනවා කියලා. දැන් ඕස්ට්‍රේලියාව ගත්තොත් මේ මත්පැන් ආදී පිළිබඳව මං හිතන්නේ සංස්කෘතිකමය වශයෙන් ඔවුන් ඒ ඔස්ට්‍රේලියානුවන් ඒ දිහා බලන වෙනස් විදිහකට. දැන් මේ ඇත්තරම මේ වැඩසටහනේදී කොහොමද ඒ කතාබහ සිදුවේ? මම කැමති ඒ ගැන දැනගන්න.
ඔව්, අතවශ්‍යම ඔස්ට්‍රේලියාවේ මහජන සෞඛ්‍ය පිළිබඳව සම්මේලනය මේකට සංවිධානය කරන්න ක්‍රියාත්මක වුණා. ඔවුන් බොහොම පැහැදිලිව පිළිගන්නවා මද්දසාර ගැටලුව ඔස්ට්‍රේලියාවේ තිබෙන බව අංක එක හැටියට. ඊට අමතරව දැන් ලංකාවට සාපේක්ෂව ගත්තොත් එහෙම මේ ගත්තොත් කාන්තාවන්ගේ භාවිතය පිළිබඳව විශේෂයෙන්ම ඒගොල්ලෝ කනස්සල්ලෙන් සිටිනවා. විශේෂයෙන්ම ගැබ්ගත් කාලයේදී මද්දසාර භාවිතයේ මොකද සමහරක් අය දන්නේ නැහැ තමන් ගැබ්ගෙන සිටිනවද කියලා. නමුත් ඒකෙදී බොහොම හානිදායක විදිහට කලලයට දේවල් සිදු වෙන්න පුළුවන්. ඉතින් එවැනි අවස්ථා මෙහි හුඟක් වෙලාවට දකින්න ලැබෙනවා. ඊට අමතරව ඇබෝරිජිනීලා ගත්තොත් ඒගොල්ලන්ගේ මද්දසාර භාවිතය කියන එක විශාල ගැටලුවක් හැටියට කතා කරනවා. කෙසේ වෙතත් ඔවුන් පිළිගන්නවා මේ රටෙත් මද්දසාර ගැටලුවක් තියෙනවා. ඒකට විසඳුම් ඕනේ. මේ රටේ තියෙන ප්‍රතිපත්ති තව දියුණු, ඔස්ට්‍රේලියාවේ තියෙන ප්‍රතිපත්ති තව දියුණු විය යුතුයි, අවබෝධය වැඩි විය යුතුයි කියන කාරණය පිළිබඳව ඔවුන්ගේ මතය තියෙනවා. ඉතින් දැන් මීට පෙර අවුරුදු දෙකකට කලින් තිබු ස්කොට්ලන්තේ, දැන් ස්කොට්ලන්තය කියලා කියන්නේ විස්කි නිෂ්පාදනය පිළිබඳව තියෙන ප්‍රධාන රට. නමුත් ඒ රජයට ඕනුණා, ස්කොට්ලන්ත රජයට අවශ්‍ය වුණා ලෝකයෙන් පණිවිඩයක් ඒ රටට දෙන්න. මේ ගැටලුව මෙහෙම ගියොත් විශාල සංඛ්‍යාවක් මේ රටේ මිය යනවා භාවිතයෙන්. ඒ පණිවිඩය මේ ජාත්‍යන්තරිකවත් එකතු වෙලා එහෙ ස්කොට්ලන්තයටත් දුන්නා. ඒ වගේම තමයි මම හිතන්නේ මෙහේ ඔස්ට්‍රේලියාවෙත් ඒ සෞඛ්‍ය ශාස්ත්‍රයේ වැඩ කරන අයට, සමාජ සංවර්ධන ශාස්ත්‍රයේ වැඩ කරන අයට මේකට සහභාගී වුණා 300ක් පමණ. නමුත් ඒකෙන් භාගයට භාගයක්ම ඔස්ට්‍රේලියානු ජාතිකයේ මෙහි ඉන්න අය සහභාගී වුණේ. ඒ අංශවල අය, විශ්වවිද්‍යාලවල මේ විෂය අධාරණ අය. මම හිතන්නේ ඔවුන් අතර ලොකු එකඟතාවක් තිබුණා මේක ක්‍රමක්‍රමයෙන් අඩුවීමක් අත්‍යවශ්‍යයි කියලා මේ රටෙත් මේ සන්දර්භය තුලත්.
ඔව්, එතකොට දැන් ඔබ ශ්‍රී ලංකාව තුළ තවත් ආකාරයෙන් ක්‍රියාකාරී වෙලා ඉන්න රාජ්‍ය නමන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්ය හරහා. මම කැමති ඇත්තටම ඒ පිළිබඳවත් දැනගන්න. මේ NGO කියන වචන මං හිතන අපි අහලා තියෙනවා. ඒයට නොයෙකුත් ධනාත්මක, ඒ වගේම ඍණාත්මක විදිහේ නොයෙක් කතා බහ අපිට නිතරම ඇහෙන වචනයක්. ඇත්තටම ඔබේ මේ ලේකම් කාර්යාලයෙන් සිදුවන්නේ මොන වගේ කාර්යයක්ද?
රාජ්‍ය නමන සංවිධාන කියන ඒවා, එහෙම නැත්නම් සිවිල් සංවිධාන ලියාපදිංචි කිරීම කරන්නේ අපේ ආයතනයේ රාජ්‍ය ආයතනයක්. එකෙන් සිදුවෙන්නේ කාරණා කීපයකින්. ජාතික මට්ටමින් ඒවා කොළඹ අපේ සෙත්සිරිපාය තියෙන සංවිධායකින් ක්‍රියාත්මක වෙනවා. නමුත් අපේ ප්‍රාදේශීය දිස්ත්‍රික් මට්ටමේදී දිසාපතිවරු කියලා කියන්නේ අපේ අතිරේක අධ්‍යක්ෂකවරු, ඔවුන් තුලින් ඒ දිස්ත්‍රික් මට්ටමේදීත්, ඊටමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමේදීත් ඒ ලියාපදිංචි කියන එක සිදු වෙනවා. මේ අනුව අපි ගත්තොත් දැනට 1500ක් විතර ජාතික මට්ටමේ ලියාපදිංචිච්ච රාජ්‍ය නෝන සංවිධාන තියෙනවා. ඩිස්ත්‍රික් මට්ටමේ 2000ක් විතර වගේ තියෙනවා. නමුත් ලංකාවේ වැඩිම සංඛ්‍යාවක් ස්වේච්ඡා සංවිධාන හැටියට ලියාපදිංචි වෙලා තියෙන්නේ ග්‍රාමීය මට්ටමේ. ගමේ මරණාධාර සමිතියේ ඉඳලා ග්‍රාම සංවර්ධන සමිතියේ ඉඳලා මේවට අයත්. එතකොට අපි අර මේ රාජ්‍ය රණ සංවිධානය කිව්වහම මේකේ පරාසය ඉතා පුළුල්. ජාතික මට්ටමින් තියෙන ජාත්‍යන්තරික රාජ්‍ය රණ සංවිධාන කීපයකුත් ලංකාවේ ක්‍රියාත්මක කරනවා. දැනට මේ වෙනකොට නම් 60-70ක් සක්‍රියව ක්‍රියාත්මක වෙනවා තියෙනවා. ඒවා එන්නේ අඩු වෙනවා. අර සුනාමි කාලය ගත්තොත් විශාල රාජ්‍ය ජාත්‍යන්තර රාජ්‍ය නෝන සංවිධාන සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණිලා ඒ වැඩවල නියලුණා. නමුත් ඒ සංඛ්‍යාවල් ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. නමුත් අපිට පේන දේ තමයි මේ ජාත්‍යන්තරක වශයෙන් ලැබෙන ආධාර ප්‍රමාණය මේ සංවිධාන වලට ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා කියලා. ඒක හේතුවක් තමයි ලංකාවේ දැන් අපි ගත්තොත් අපි මිඩල් ඉන්කම් කන්ට්‍රියක් හැටියට දැන් ලෝකයේ වර්ගීකරණය කරනවා. ඒ අනුව බොහෝ දුරට මේ ලැබෙන විදේශීය ආධාර ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. දැන් එතකොට අපේ රටේ ප්‍රශ්නයක් තියෙනවා. සමහරක් වෙලාවට මේ ස්වේච්ඡා සංවිධාන, ස්වේච්ඡා සේවය අපි කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියලා. ඉතින් එම නිසා රාජ්‍ය නෝන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයේ තවත් වගකීමක් තමයි අපේ ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වන සංවිධානවලට, ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක වන සංවිධානවලට, දිස්ත්‍රික් මට්ටමේ ක්‍රියාත්මක කරන සංවිධානවලට අවශ්‍ය දැනුම තාක්ෂණය ලබා දීම කියන එක විශේෂයෙන්ම රාජ්‍ය නෝන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයේ කාර්යභාරයක් වෙලා තියෙනවා. අපි දන්නවා රටක සංවර්ධනය ගත්තොත් රාජ්‍යාංශය තියෙනවා, පෞද්ගලිකාංශය තියෙනවා, රාජ්‍ය නෝනාංශය තියෙනවා. ඒතර මේ අංශ තුනම රටක සංවර්ධනය වෙනුවෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. හැබැයි ග්‍රාමීය මට්ටමින් ගත්තොත් අපේ ලොකු වගකීමක් තියෙනවා. මේ රටේ ස්වේච්ඡා සේවය, ඉස්සර ගමේ තිබ්බ මේ ගමට සේවය කරන ස්වේච්ඡා සේවය අපි පහුගිය කාලේ ගත්තොත් ක්‍රමක්‍රමයෙන් ඒකේ අඩුවීමක් තියෙනවා. මේ දැන් ඉන්න වැඩිහිටි පිරිස ක්‍රමක්‍රමයෙන් ඒගොල්ලෝගෙන් මේක අතහැරිනොත් එහෙම ඊළඟ පරම්පරාවට මේක උරුම කරන එකත් අපේ වගකීමක් තියෙන නිසා. නමුත් ඒකට ක්ෂණය අවශ්‍යයි. ඒකට මේ වැඩ කටයුතු කරන්නේ කොහොමද? හැම දෙයක්ම උදාහරණයක් වශයෙන් කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්, කාන්තා සංවර්ධනය වෙනුවෙන් ප්‍රෝග්‍රෑම්ස් මොනවද කරන්න පුළුවන්, ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න මොනවද කරන්න පුළුවන්, දුම්වැටි මද්ද සර්භාවිතය අඩු කරන්න මොනවද කරන්න පුළුවන්, ජීවනෝපාය සංවර්ධනය කරන්න මොනවද, පරිසරයේ සුරක්ෂින්න මොනවද කරන්න පුළුවන්, ඊට අමතරව මානව හිමිකම් රැක ගන්න, ප්‍රජාතන්ත්‍රවාදය තියාගන්න, මේ ස්වේච්ඡා සංවිධාන වලට, සිවිල් සංවිධානයට මොනවද කරන්න පුළුවන්. මේ කාරණා පිළිබඳව ආක්ෂණික දැනුම ප්‍රජාව වෙත ලබා දීම, ඒගොල්ලන්ගේ ධාරිතාවය වර්ධනය කිරීම කියන එකත් රාජ්‍ය නෝන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයේ එක කාර්යභාරයක් වෙලා තියෙනවා වර්තමානයේ.
ඔව්, මම හිතන්නේ ඔබේ හොඳ කාරණයක් මතු කළා. මම ඒ ගැන මම තවත් අදහසක් ඇතරම ඔබෙන් දැනගන්න කැමතියි. දැන් මේ ග්‍රාමීය මට්ටමින් කියලා කිව්වොත් දැන් අපි ඔස්ට්‍රේලියාව වගේ රටක් සරකලා බැලුවොත්, ඔබ කිව්ව තරුණ පරපුර ගැන ශ්‍රී ලංකාවේ, ඔස්ට්‍රේලියාවේ වගේ ගත්තොත් පාසල් දරුවන්, එහෙම නැත්නම් පාසලෙන් අවුට් වන දරුවන් ගොඩක් කලාට මේ වොලන්ටීරින් කියන ඒ ස්වේච්ඡා කටයුතු වලට යනවා. සමහර විට ඔවුන් යනවා රටින් පිටට. දැන් ශ්‍රී ලංකාවේ මං දන්නේ නැහැ ඇත්තට මේ වගේ ක්‍රමවේදයක් තියෙනවද කියලා මේ තරුණ පරපුරට ඒ ස්වේච්ඡා කටයුතු සඳහා දායක වන්න.
විශේෂයෙන්ම දැනට නම් යෞවන සමාජ ව්‍යාපාරය තියෙනවා රටේ සෑම ගමකම. යෞවන සමාජයක් පිටවල තරුණ කණ්ඩායම් වලට ඒකට සම්බන්ධ වෙලා යම් කිසි ස්වේච්ඡා වැඩවලට දායක වෙන්න පුළුවන්. ඊට අමතරව ක්‍රීඩා සමාජ ඒ වගේ විවිධ දේවල් තියෙනවා. නමුත් ඔබතුමී කිව්වා වගේ මේකේ තියෙන ප්‍රවණතාවයේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඉතින් ඒක අපිට ටිකක් දැනෙන එකක්. ඒ නිසා මේ තරුණ කණ්ඩායම් අතරට මේ ස්වේච්ඡා සේවය ප්‍රචලිත කිරීම පිළිබඳව අපි දැන් මේ වෙනකොට රජ කැබිනට් එක සමග සාකච්ඡා කරලා රටේ ප්‍රතිපත්තියක් ගැනීම පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. නැෂනල් පොලිසි ඔන් නොන් ගවර්මෙන්ටල් ඕර්ගනයිසේෂන්ස්, වොලන්ටරි ඕර්ගනයිසේෂන්ස් ඇන් වොලන්ටරිසම් කියලා. කියන්නේ ජාතික ප්‍රතිපත්තිය මොකක්ද කියනක පිළිබඳව මේ සම්බන්ධයෙන්. ඉතින් ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ආවහම මේක රටේ ප්‍රතිපත්තියක් හැටියට පිළිගන්නවා. එතකොට ඒකෙන්දී මේ අවස්ථාවන් දීම කියන එක ගන්න පුළුවන්. ඒ වගේම තමයි රජයේත්, ඒ වගේම අපේ ආයතනයේත් ලොකු උනන්දුවක් තියෙනවා. විදේශීය රටවල් වල ඉන්න, ඔස්ට්‍රේලියාවේ, එංගලන්ත වගේ රටවල් වල ඉන්න සමහරක් වෙලාවට ඒගොල්ලන්ගේ දෙවෙනි පරම්පරාව නැත්නම් තුන්වෙනි පරම්පරාව ඉන්න පුළුවන්. අපි ඒගොල්ලන්ට බොහොම ආදරෙන් කියනවා ලංකාවට ඇවිල්ලා කාලයක් වැඩ කටයුතු කරලා තමන්ගේ දැනුම මේ රටට ලබා දෙන්න ක්‍රමයක් හදන්න කියලා. එතකොට රාජ්‍ය නෝන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයට එසේ වැඩ කිරීමට අවශ්‍ය ස්ථාන වගේ දේවල් හඳුනගෙන, ඊට අමතරව එසේ පැමිණෙනවා නම් ඒගොල්ලන්ට වීසා නැත්තම් ඒ වීසා ලබා දීමට අවශ්‍ය ප්‍රවණතාවය. මොකද අපේ ආයතන එකක් තමයි මේ රටට සමහර විදේශී, ලංකාවට විදේශීය රටවල් වල රාජ්‍ය නෝන සංවිධාන අය එනවා නම් ඒගොල්ලන්ට අවශ්‍ය වීසා පහසුකම් ලබා දීමට නිර්දේශ කිරීමත් අපේ ආයතනයේ එක වගකීමක්. අපේ ශ්‍රී ලාංකික දෙවන තුන්වන පරම්පරාවල් ඒ රටවල් වල ඉන්න අයට ලංකාවට ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්, ස්වේච්ඡාවෙන් තමන්ගේ කාලය ලබා දෙන්න පුළුවන් වැඩසටහන් නිර්මාණය කරලා ඒකට ආරාධනය කරලා ඒ සියලු දෙනාටම වැඩ කරන්න පුළුවන් භූමිකාවක් හදලා දෙන එකත් අපේ විශාල අපේ කාර්යභාරයක් ඇතුළේ ඒක තියෙනවා. ලබන අවුරුද්ද වෙනකොට මම හිතන්නේ අපිට මේ අවුරුද්ද අග වෙනකොට ඒ සම්බන්ධයෙන් යම් යම් තීරණ අරගෙන ක්‍රියාත්මක කරන්න පුළුවන්.
මං හිතන්නේ සුභ ආරංචියක් වෙයි කියලා හිතෙනවා මම. මොකද මම දන්න විදිහට ඇත්තටම දෙවන පරම්පරාවේ දරුවන්ගේ කැමැත්තක් තිබෙනවා ඒ වගේ දේවල් සහ මං හිතන්නේ මේ සංක්‍රමණික ප්‍රජාව තුළත් නොයෙක් කටයුතු වලට දායක වෙන්න මං හිතන්නේ කැමැත්තෙන් ඉන්න පිරිසක් ඉන්නවා. දැනට ඒ සඳහා ඔබේ ටෙකම් කාර්යාලයේ අමතන්න හරි මොන හරි ක්‍රමයක් තියෙනවද දැනට?
පැහැදිලිවම යම් කිසි කෙනෙකුට උනන්දුවක් තියෙනවා නම් ලංකාවට ඇවිල්ලා යම් කිසි සේවාවක් කරන්න, ඒක ස්වේච්ඡා සේවයක් නම්, එතකොට ඒගොල්ලන්ට තියෙන පළවෙනිම ප්‍රශ්නේ තමයි අපේ දිත්තපුරවැසිභාවය නැත්තම් ලංකාවට එන්න කොහොමද වීසා ගන්න කියන එක පිළිබඳව හා කරන වැඩ කොහෙද තියෙන්නේ කියලා. එතකොට යම් කෙනෙක් ඉන්නවා නම් අපේ එන්ජිඔ සෙක්‍රටේරියට් ශ්‍රී ලංකා කියලා ගැහුවොත් ඒ වෙබ්සයිට් එක තියෙනවා, ඒකේ දුරකථන අංක තියෙනවා, ෆැක්ස් අංක තියෙනවා. යම් කිසි විදිහකින් කවුරු හරි කෙනෙක්ට උනන්දුවක් තියෙනවා නම් ලංකාවට ඇවිල්ලා තමන්ගේ කාලය යොදලා වැඩක් කරන්න, රට වෙනුවෙන් යමක් කරන්න තමන් දන්න දැනුම, ඒක දෙවන පරම්පරාවයට පමණක් විතරක් නෙමෙයි, ඒක ලබා ගැනීම ලංකාව පහසුකරණය කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් අපේ ආයතනය එක ආයතනයක්, ඒක පහසු කිරීම කළ යුතු එක ආයතනයක්. ඒ අනුව අපි දැන් විශේෂයෙන්ම එහෙම සම්බන්ධ කරන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් ස්ථාන අපි සම්බන්ධ කිරීම කරලා දෙන්න පුළුවන්. ඒ නිසා ඕනම කෙනෙකුට අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. බලලා ඉල්ලීම් කරන්න පුළුවන්. මෙහෙම මෙහෙම උනන්දුවක් තියෙනවා. මෙහෙම මාස 3කට මාසෙකට අපි ඇවිල්ලා වැඩක් කරන්න කැමති සුසු තැනක් තියෙනවද කියලා බැලුවොත් අපේ ඒ වැඩ කරන ස්ථාන තියෙනවා. ස්වේච්ඡ සංවිධාන වැඩ කරන තැන් තියෙනවා. ප්‍රජාවල් වල වැඩ කරන තැන් තියෙනවා. ඒ ස්ථානවලට සම්බන්ධ කරන්න පුළුවන්කමක් තියෙනවා.
ඔව් එහෙමනම් ශක්‍යා අනනකර මහත්මයා අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා SBS සිංහල වැඩසටහනට මේ කතාබහට එකතු වුණාට.
බොහොම ස්තුතියි අවස්ථාව ලබා දීම පිළිබඳව.